අනුන් ඔබට කරනවාට ඔබ සතුටු දේ ඔවුන්ටත් කරන්නයි පවසන ජීවමාන කිතු සමිඳුන්ගේ ආදරයත් කරුණාවත් රැකවරණයත් ආශිර්වාදයක් ඔබ සමග වේවා.
ගතට වතක් නැත සීතදනේ කුසට අහර නොමැතිව වැළපී මේ සොයුර ඔබ අසල ඇති නොබලන ඔවුන් දිහා සමිඳුන් සලුද පොරවා කුස අහරින් පුරවා දෙවිඳුන් යදින ඔබේ යදුවන් සවන් නොදේ. සලුද පොරවා කුස අහරින් පුරවා දෙවිඳුන් යදින ඔබේ යදුමන් සවන් නොදේ.
ආයුබෝවන් දයාබර හිතවතුනි, අදත් ඔබ අප මේ සුපුරුදු සෙනෙහසින් ලෙන්ගතුව හමුවන්නේ නැවුම් දිනයක නැවුම් සතියක වෙරිටාස් ආසියානු ගුවන්විදුලියේ සිංහල සේවය තුළින් ගෙනෙන්නා වූ පරිභ්‍රමණය විශ්වසාර සංග්‍රහය සමගින්. සංකේතයන්ගෙන් අනාවරණය වන විශ්වීය ප්‍රේමය කුමරි මරිවත
වේලක්කන්නේ අප ස්වාමිදූගේ පළමු දර්ශනය වීම. නැගෙනහිර ලූරුදු ලෙසින් හැඳින්වෙන රෝගීන්ගේ ආරෝග්‍ය වන අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිහිටා තිබෙන්නේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අන්නයි වේලක්කන්නි ප්‍රදේශයේ. මේ නිසා එය බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබන්නේ වේලක්කන්නි අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ලෙසිනුයි. එහි වේලක්කන්නි දේවමාතා බැතිය පදනම් වන්නේ 16 සහ 17 යන සියවස්වල සිදු වූ ප්‍රධාන දර්ශන තුනක් පදනම් කරගෙනයි. අද අපි කුමරි මරිවත තුලින් ඔබට තිලින කරන්නේ පළමු දර්ශනය හා සම්බන්ධ කතා පුවතයි. මෙය වාර්තා වන්නේ 1570 වර්ෂයේදී. එඬේර දරුවෙක් නාගපට්නම්හි තම ස්වාමියාගේ ස්ථානයේ සිට වේලක්කණ්ඩි වෙත කෙරිගෙන යමින් සිටියදී විඩාවට පත්වීම නිසා වේලක්කණ්ඩහි අන්න පිල්ලායි වීදියේ පොකුණ අසල නුගගහ යට කිරිහට්ටිය තබා බර නින්දකට වැටෙනවා. එහිදී ලදරෝකු අතතිව පැමිණි දිව්‍යමය ස්වාමිදුවක ඔහුගෙන් ලදරුවාට කිරි ස්වල්පයක් ඉල්ලා සිටිනවා. විස්මයෙන් අවදිවන ඔහු ගෞරවාන්විතව ඇයට කිරි පිළිගන්වනු ලබනවා. අනතුරුව ඔහු තම ස්වාමියා වෙත ගොස් සිදු වූ සියල්ල පවසා ප්‍රමාද වීම සහ කිරි අඩුවීම පිළිබඳව සමාව ඉල්ලා සිටියා. නමුත් ඔහුගේ ස්වාමියා එම කතාව පිළිනොගෙන අසතුටට පත්වුණා. එහෙත් ඒ අසතුට ස්වල්ප මොහොතකින් විස්මයක් බවට පත් වූයේ ඔවුන් බලා සිටියදීම කිරි කලයේ ගැටිය දක්වාම වැඩි වී උතුරා යාමට පටන් ගැනීම හේතුවෙන්. මේත් සමගම ස්වාමියා වහාම එඬේර දරුවා සමගින් කාන්තාව පෙනී සිටි ස්ථානයට දිව යනවා. දරුවාට ඇයව නැවත දර්ශනය වුවත් ස්වාමියාට දැකගත හැකිවන්නේ දීප්තිමත් එළියක් පමණයි. ඔවුන් සමග සිටි පිරිස මෙය විශ්වාස කරන්නට පටන්ගත් අතර එම ස්ථානය මාන කුලම් හෙවත් අප ස්වාමිදූගේ කුලම ලෙසින් හැඳින්වීමට මෙතෙන් සිට පටන් ගැනෙනවා.
දවසේ මෙනෙහි කිරීම.
ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේ තමන්ගේ දූත සේවාවේ එක් අංගයක් වන ප්‍රාතිහාරය කිරීමේ ක්‍රියාවට තම ශ්‍රාවකයන්ද හවුල් කරගත්තා. උන්වහන්සේ තමන් කරන්නා වූ දේ කුමක්දැයි දැන සිටියත් තමන්ගේ ශ්‍රාවකයන්ගේ සහභාගීත්වය බලාපොරොත්තු වුණා. අපටද මෙම ඇරයුම කිතුණුවන් වශයෙන් ලැබී තිබෙනවා. මීසමේ ධර්මදූතික සමිති සමාගම් හා අපෝස්තලික සේවාවන් මගින්ද, දේව වන්දනාවට දායක වීම මගින්ද අපවත් ජේසුස් වහන්සේ තමන්ගේ ජනතාවට කිරීමට යන්නා වූ ප්‍රාතිහාරයන්ට දායක කරගන්නවා. එසේනම් කොතරම් දුරට ශ්‍රාවකයන් රොටි හා මස්සුන් සොයාගෙන ආ ලෙසට අපට දිය හැකි දායකත්වය ගැන අපි මෙනෙහි කරමු.
කවුරු වුවත් ඔබ, කොතැන වුවත් ඔබ, මගේ සහෝදරයා, මගේ පිලි ඇන්දත් වැරහැලි ඇන්දත්
ඔබ මගේ සුහුයුරකි,
සිතුමට පැතුමට පටහැනි වූවත් ඔබ මගේ සුහුයුරකි. ජාතිය පෙරපට මොනවා වුවත් ඔබ මගේ සුහුයුරකි.
අඩුව ගැන ඔබේ වැඩිය ගැන නෑ මා විමසන්නේ
ආලෝකය වෙමි. මා අනුගාමි වන්නා අඳුරෙහි නොවැටි ජීවනයේ ආලෝකය ලබන්නේය.
එදා පිලිපීනයේ කේසෝන් නුවර සිට නුබගැබසි සාරා සත්‍යේ හඬ ඔබ සවන්පත් අතර රැඳ වූ වෙරිටාස් සිංහල සේවය. අද ඔබ වෙත පැමිණෙන්නේ අන්තර්ජාල ගුවන්විදුලියක් ලෙස නව මුහුණුවරකින්. එදා කේටි තරංග මාලා ඔස්සේ ඔබ සවන්පත් සැනසූ වෙරිටාස් කුමරිය අද sinhala.rv.asia.org යන අන්තර්ජාල පිටුව තුලින්ද RBA සිංහල Facebook පිටුව ඔස්සේද ඔබ හමුවට පැමිණෙන බව සතුටින් දැනුම් දෙමු. ඉදින් වෙරිටාස් ලැබදී ඔබටයි මේ ආරාධනාව රැඳී සිටින්නට වෙරිටාස් සිංහල සේවය සමගින්. අඩසිය වසක සත්‍යේ දෝංකාරය වෙරිටාස්. ඔබ මේ රැඳී සිටින්නේ වෙරිටාස් ආසියාන ගුවන්විදුලියේ සිංහල සේවය සමගයි.
පරිභ්‍රමණේ 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 පරිභ්‍රමණේ
සිතුවම් වූ ජන කලාව සම්භාව්‍ය චිත්‍රකලා සම්ප්‍රදායක් වාසනා කරගත් බිතුසිතුවම් කලාවක් පුරාණ ශ්‍රී ලංකාවේ පැවති බව අනුරාධපුර පොළොන්නරු යුගවලට අයත් සීගිරිය, මිහින්තලය, හිඳගල, දිඹුලාගල සහ මහියංගනේ ආදී ස්ථානවලින් හමු වූ බිතුසිතුවම් තුළින් අපට සාක්ෂාත් වෙනවා. එහෙත් පොළොන්නරු රාජධානිය බිඳවැටීමත් සමග ක්‍රිස්තු වර්ෂ 1231 දී අපගේ ඒ ජාතික උරුමය පරිහානිය කරා ළඟා වූවා.
ඥාන මහනුවර යුගයේ ජන කලා සම්ප්‍රදාය ඊට පෙර යුගයක විකාශනයක්ද.
මහනුවර යුගයේ නව ජීවියක් ලබා නිර්මාණී වූ බිතුසිතුවම් සියල්ලම වාගේ අයත් වන්නේ 17 18 සියවස්වලටයි. මේ බිතුසිතුවම් කලාව එම යුගයටම ආවේනික වූ ශෛලීන් මත නිර්මාණී වූ බව විචාරකයන්ගේ මතයයි. එහෙත් මහනුවර යුගයේ බිහි වූ මෙම ජන කලා සම්ප්‍රදාය පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි බිතිසිතුවම් අතරද අපට දක්නට ලැබෙනවා. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මහනුවර බිතිසිතුවම් කලාවේ මූලික ලක්ෂණ රාශියක්ම තිවංක පිළිමගෙයි අන්තරාලයේ බිතිසිතුවම් තුළින් මනාව විද්‍යාමාන වෙන බව. මෙසේ තිවංක පිළිමගෙයි පැල වූ ජනකලා චිත්‍ර සම්ප්‍රදායේ මහනුවර යුගයේ බිතිසිතුවම් කලාව තුළින් වඩාත් පුළුල් ලෙස නව ජීවියකින් වර්ධනය වූ බව පෙනී යනවා. ජන කලාව විහාරයට පිවිසීම තිවංක පිළිමගෙයින් පටන්ගෙන මහනුවර යුගයේදී ව්‍යාප්ත වූ බව අවිවාදයෙන්ම පිළිගන්න පුළුවන්.
සීගිරිය අජන්තා වැනි ස්ථානවල බිතිසිතුවම් මහනුවර බිතිසිතුවම් කෙරේ බලපෑවද?
මුල් යුගයට අයත් සීගිරි අජන්තා වැනි බිතිසිතුවම් කලාව විටකත් මහනුවර යුගයේ බිතිසිතුවම් කෙරේ බලපා නැති බව පෙනෙනවා. එහෙත් බහරුතා සහංචි කැටයම්වල ආභාෂය දේශීයත්වයට නැඹුරු වූ මහනුවර බිතිසිතුවම් කෙරේ බලපා තිබෙන්නට පුළුවන්. කාලයක් තිස්සේ ජනතාව සමග හැදුණු වැඩුණු දේශීය සම්ප්‍රදාය පසුබිම් කරගෙන මහනුවර යුගයේ බිතිසිතුවම් කලාව බිහි වෙලා තියෙනවා. එහෙත් සමහරෙකුගේ මතය වන්නේ මේ බිතිසිතුවම් කෙරේ ද්‍රවිඩ ආභාෂය ලැබිලා තිබෙනවායි කියලා.
මහනුවර යුගයේ බිතිසිතුවම් ශිල්පීන්ගේ අරමුණු වූයේ කුමක්ද?
මහනුවර යුගයේ බිතිසිතුවම් ශිල්පීන්ගේ අරමුණු වුණේ එම ස්ථානයට පිවිසෙන බොදු ජනතාව සිතුවම් තුල ආගම කෙරේ ශ්‍රද්ධා භක්තියක් ඇතිකොට ඒ තුලින් ඔවුන්ගේ අධ්‍යාත්මික ගුණ වගාවක් දියුණු කරලීමයි. එම අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔවුන්ගේ තේමාව ජාතක කතා, බුදු සිරිත හා බුදු සමය පසුබිම් කරගත් ඓතිහාසික සිද්ධි මත පදනම් වුණා. ජනකලාව විහාරයට පිවිසීමේ ආරම්භක අවස්ථාව වශයෙන් සලකන තිවංක පිළිමගෙයි අන්තරාලයේ චිත්‍ර සඳහා වස්තු බීජ වී ඇත්තේ ජාතක කතා, කියන්නේ වෙස්සන්තර, සස, කිඳුරු, චුල්ලපදුම, තේමීය, මහසුදස්සන, උම්මග්ග, අසංකවති, මෛත්‍රී බල, ගුත්තිල, සාම, කුස ආදී ජාතක කතා මේ සඳහා උන් තෝරාගෙන තිබෙනවා. මහනුවර බිතිසිතුවම් අතර වෙස්සන්තර ජාතකයකට මුල්තැනක් ලැබී තිබෙනවා. දැන් ඒ දැක් වූ ජාතක කතාවලට අමතරව මහනුවරගේ බිතිසිතුවම් සඳහා කේලපත්ත කට්ටහාරිය වැනි ජාතික කතාත්, සූවිසි විවරණය, මාර යුද්ධය, බුදු සිරිතත් ඇතුළත් සිද්ධි සහිත සිතුවමුත් බහුලව අපිට දකින්න පුළුවන්. දෑඹුව හා සූර්යගොඩ විහාරයන්හි බුදු සිරිත සිතුවමට නගා ඇති ආකාරය චිත්තාකර්ෂණීයයි. සූවිසි විවරණය, සත් සතිය, අටවිසි බුදුන්, රහත් පෙළහර, සොළොස් මස්ථාන ආදී මේ යුගයේ සිතුවම් වලට වස්තු බීජ වෙලා තිබෙනවා. ඒ වගේම මේ වියන් චිත්‍ර අලංකාර වුණේ බොහෝ විට මාර යුද්ධයෙන්. සමහර තැනක මේ සඳහා නෙළුම් මල් මෝස්තරත් යොදාගෙන තියෙනවා. දඹුල්ල, හිඳගල, දනගිරිගල, දෙගල්දුරු වගේ මේ විහාර මේකට නිදසුන්. මේ සිතුවම් ඇඳීමේදී වර්ණ හා රේඛා හැසිරවීම අතින් ශිල්පීන්ගේ නිපුණත්වය අතිමහත්.
බිතිසිතුවම් අතින් මහනුවර දෙගල්දුරු විහාරයට හිමිවන්නේ විශේෂ ස්ථානයක් නේද?
මේ යුගයට අයත් බිතිසිතුවම් වලින් පෝෂණය වූ විහාර අතරින් දෙගල්දුරු විහාරයට හිමිවන්නේ විශිෂ්ට ස්ථානයක්. මෙහි ඇඳලා තියෙන චිත්‍ර අනගිතම ඒවා. ඒ අතරින් වෙස්සන්තර ජාතකයේ හා එහි එන ඇලි ඇත් දන් දීමේ අවස්ථාව දක්වන චිත්‍රය මහනුවර යුගයට අයත් බිතිසිතුවම් අතර උත්කෘෂ්ට එකක්. ඒ වගේම විශිෂ්ට වූ නිර්මාණයක් හැටියට විචාරකව හඳුන්වනවා.
සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළරන්දෙනි යනි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා රත්නමාලි සැකිරණයි මහවෝ සෙවනයි ගිරියයි මගේ උරුමයයි රත්නමාලි සැකිරණයි මහබෝ
මහනුවර චිත්‍ර සම්ප්‍රදායේ ලක්ෂණ මොනවද?
බිත්තිය සකස් කරන ලද අඩි එකා මාරක් හෝ ඊට ආසන්න පළලක් ඇති තීරුවල සිතුවම් ඇඳීම මේ යුගයේ දකින්ට ලැබුණු විශේෂ ලක්ෂණයක්. මේ තීරුවල අඳිනු ලබන කතාවස්තු අඛණ්ඩව ගලා යන චිත්‍රාවලියක්සේ තමයි සිතුවම් වුණේ. ඒවා වමේ සිට දකුණටත් දකුණේ සිට වමටත් පිළිවෙලින් නැරඹීමට හැකිවන විදියටයි ඒවා චිත්‍රණය කළේ. චිත්‍රයක් තවත් චිත්‍රයකින් වෙන් කිරීමට ඒවා රාමු කිරීමක් හරි නැත්නම් මේ වටකිරීමක් හරි දක්නට ලැබුණේ නැහැ. සිතුවමක් තවත් සිතුවමකින් වෙන් වූයේ ගසක්, පර්වතයක්, එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් වගේ දෙයකින්.
මහනුවර යුගයේ චිත්‍ර ශිල්පියා පරයාවලෝකණය පිළිබඳ අවබෝධයකින් කටයුතු නොකළේ යයි මතයක් පවතිනවා. ඒ සත්‍යයක්ද?
මහනුවර යුගයට ආයත් බිතුසිතුවම් ඇඳ ශිල්පියාට පරයාවලෝකණය හෝ ළඟ දුර පිළිබඳ අවබෝධයකින් යුතුව තම කාර්යය ඉටු කළ බවක් පෙනෙන නම් නැහැ. සෑම පුද්ගලයෙක්ම වස්තුවක්ම එකම රේඛාවක පාදම කොටගෙන තමයි ඔවුන් ඇඳේ. වස්තු හා සතුන්ගේ ප්‍රමාණය පිළිබඳවත් ඔවුන් දක්වා ඇත්තේ එවැනිම කුසලතාවයක්. සිතුවම් මැදීමේදී ඒවායේ මේ අඳුර ආලෝකය දැක්වීමට ශිල්පියා උනන්දුවක් දක්වලා නැහැ. එවැගේම මේ රූප ඇන්දේ පැතිලි ලෙස වර්ණ ආලේප කරලා තියෙන්නේ පැතිලි විදියට. ඇතා හා එවැගේම ඇද්ගොව්වා සමානුසකෙන් යුක්තයි. කඳු, ගොඩ නැගිලි, මානෝ රූප මේවා සියල්ලම සමානුසකෙන් යුක්තයි. ගංගා හා පොකුණු ආදී දක්වා ඇත්තේ අහසට පෙනෙන ආකාරයටයි. බොහෝ විට පොකුණක් හතරැස් කොටුවක් විලාසයෙන් තමයි දකින්න තියෙන්නේ. පොකුණක් බව හඳුනා ගන්නට ඇත්තේ නෙළුම් හා හංසයන්ගේ මාර්ගයෙන්. දැන් ගංගගල්න දිසාව දැක්වීම සඳහා ගඟේ පීනන මත්ස්‍යයන් ගංගගල්න දිසාවට යොමු කරලා ඔවුන් නිරූපණය කරලා තිනෝ චිත්‍ර. අහස දක්වා ඇත්තේ වලාකුළු වලින්. වෘක්ෂලතාදිය දැක්වීමේදී ගස්වැල් මුල සිට අග දක්වා සිතූමට නගා තිනෝ. ගස හඳුනාගත හැක්කේ එහි ඇති ගෙඩ්ඩි, මල් ආදියෙන්. ගස්වල පත්‍ර ඉදිරියට හරවා ඇඳ ඇති නිසා ඒවයේ නාරකය අපට මනාව දැක ගන්නට පුළුවන්.
මානවර යුගයේ චිත්‍ර ශිල්පය මානව රූප ඇඳීමේදී වෙනත් මගක් ගත් බව සඳහන් වෙනව නේද?
මානවර යුගයේ බිතුසිතුවම් ශිල්පියා මානව රූප දැක්වීමේදී විශේෂත්වයක් දක්වා ඇති බවයි පෙනෙන්නේ. මිනිසුන් වර්ගීකරණයට හසු කර මානව රූප සිතුවමට නැගීමට ඔහු බොහොම උනන්දුවක් දැක්වූ බව පේනවා. බුදුන් වහන්සේ, දෙවිවරුන් වැනි තම මාතෘකාවේ නායකයන් රූගත කිරීමේදී එම රූප විදිහට රූප ඉදිරියට පෙනෙන ආකාරයටයි දක්වලා තියෙන්නේ. ඒවා මේ ප්‍රතිමා විලාශයක් ගත්තේ නැහැ. කෙනෙකු ඉදිරියට හැරී සිටියත් ඔහුගේ දෙපා සිතුවමට නගා ඇත්තේ පැත්තට හැරී සිටින අයෙකුගේ දෙපා පිහිටන ආකාරයට. මානව රූපවල ස්ත්‍රී පුරුෂ බෙහෙදයක් නැතුවම මුහුණු වටකුරුව දක්වලා තියෙනවා. ඇස් විවෘතයි, නාස් විශාලයි, අතපය වටුකුරුයි, පුෂ්ටිමත්. ඒ වගේම කෝපය, සතුට, දුක, කරුණාව ආදී හදවතේ ඇතිවන හැඟීම් දැක්වීමට ශිල්පියා උනන්දුවක් දක්වලා නැහැ. හැම අවස්ථාවකම මුහුණ ඇඳ ඇත්තේ බොහොම සාමාන්‍ය ලෙසටයි.
වෙන් වෙන් වූ මිනිස් චරිත ඔහුගේ චිත්‍රය තුලින් හඳුන්වා දීමට මානවර යුගයේ චිත්‍ර ශිල්පය උපයෝගී කරගත් ශිල්ප ක්‍රමය කුමක්ද?
ප්‍රධාන චරිතයේ හෝ කුලවතුන් දැක්වීමේදී ඔවුන්ගේ ශාරීරික අවශේෂ පුද්ගලයන්ගේ ශරීරවලට වඩා විශාලව දක්වලා තිනවා. ඔහු එසේ කර ඇත්තේ එම පුද්ගලයාගේ මේ ශ්‍රේෂ්ඨත්වය දැක්වීම සඳහායි කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. කුලවතුන් දැක්වීමේදී ඔවුන්ගේ සිරුර සහ වර්ණයන් ආලේප කළා විශේෂයෙන්. සාමාන්‍ය පුද්ගලයන්ගේ සිරුර ශ්‍යාම වර්ණයෙන් යුක්තයි. ඔහුන් ඇඳි වස්ත්‍රවල වාටිය මනාව දක්වලා තිනවා. එය තද රේඛාවකින් ඇඳලා තියෙන්නේ. ඇඳුමේ මේ දැඩි බවකුත් දකින්න පුළුවන්.
මානවර යුගයේ සිතුවම් තුල වර්ණ සංයෝජනය හා අවකාශයේ පිරවීම කෙසේද සිදු කර තිබෙන්නේ?
මානවර යුගයට අයත් බිතු සිතුවම් වල පසුබිම මේ රක්ත වර්ණයෙන් යුක්තයි. කලාතුරකින් තැනක පමණක් කළු වර්ණය යොදාගෙන තිබෙන බවයි පෙනෙන්නේ. චිත්‍රයේ අවකාශ පිරවීම සඳහා විවිධ මල් වර්ග යොදාගෙන තිනවා. ඒවා නිරූඪ ගණයට අයත් වන්නේ. බොහොම මල් ජ්‍යාමිතික හැඩතල වලින් යුක්තයි. නෙළුම්, සපු, වැටකේ, කතිරාදී පැරණි සැරසිලි මෝස්තරවලට අයත් මල් වර්ග මේ සඳහා ශිල්පියා යොදාගෙන තියෙනවා.
මානවර යුගයේ චිත්‍ර ශිල්පීන් සිය චිත්‍ර සිතුවමට නැගීම සඳහා බිත්ති සකස් කරගත් ආකාරයත්, චිත්‍ර ඇඳීමේදී යොදාගත් විශේෂ උපක්‍රමත් මොනවද?
මේ යුගයට අයත් බිත්ති සිතුවම් ඇඳ චිත්‍ර ශිල්පීන් සිතුවම් ඇඳීම සඳහා බිත්ති සකස් කරගත්තේ සම්මත වූ ක්‍රමයක් අනුවයි. කැඳ දියෙන් ඇනු වැලි මැටි බදාමෙන් බිත්තිය මටසිරුට කොටගෙන මදක් වීලුණු පසු සිල්ලුවකින් මැද ඒ මත වතුරට මගුලු ගල්වා බිතුතලය සුදු කරගත්තයි කියලයි කියන්නේ. පළමුව චිත්‍රයේ සටහනක් කළුපාටින් ඇඳගත්තා. ඊට පස්සේ වර්ණාලේප කළා. පසුතලයේ ආලේප කිරීමේදී කිහිප විටක්ම රතු එහි ආලේප කරලා තියෙනවා. වර්ණාලේපෙන් පස්සේ සිත්තමට ඇතුළත් හැම රූපයක්ම වඩාම කළු රේඛාවකින් ඇඳ රූපමතු කරලා තියෙනවා. අවසානයේ වලිචුලා දීප්තිය හා කල්පවත්නා බව රඳවාගත්තා. වලිචි සාදාගත්තේ මෙහෙමයි. හල්දුම්මල දෙරණ තෙල් සමග මිශ්‍ර කර උණු කර ගැනීමෙන් වැටකේ මුල් වලින් ලොකු පින්සල්, ඒ වගේම බලල් පඩි වලින් මධ්‍යම පින්සල්, ඒ වගේම තෙලිනම් තෘණ වර්ගයෙන් කුඩා පින්සල් සාදාගත්තා. මහනුවර යුගයට ඇත් ශ්‍රේෂ්ඨ බිතුසිතුවම් ඇති ස්ථාන වශයෙන් දෙගල් දොරුව, මැදවල, බඹරගල, සූර්යගොඩ, දළදා මැදුර, හිඳගල, තලාව හා ලංකාතිලක විහාරය ප්‍රසිද්ධියක් උසුලනවා. දඹුල්ල, යාපහුව, රිදී විහාරය, කැලණිය, ගඩලාදෙණිය, මැදවෙල, දනගිරිගල, වැල්ලෑගල, තොටගමුව, මුල්කිරිගලාදී විහාරස්ථානයන් එම බිතුසිතුවම් කලාවතින් පෝෂණීය ස්ථාන හැටියටයි සලකන්නේ. සම්ප්‍රදාය තුල කොටු නොවි සම්ප්‍රදායෙන් සම්ප්‍රදායක් බිහි කරන්නට පෙරමුණගත් මහනුවර යුගයේ කලා ශිල්පීන්ගෙන් අපි සම්ප්‍රදායෙන් නව සම්ප්‍රදායක් බිහි කරගන්නේ කෙසේදයි ඉගෙන ගනිමු.
රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම දූදරුවෝ
හෙළ කලා කෙටින් සිතුවම් වූ ජන කලාව පටිගත කළේ ගයාන් පෙරේරා. කතනින් සහය වූවා ප්‍රියන්ත නීගමගේ. හෙළ කලාකෙත ජූඩ් අයිවන්ගේ නිෂ්පාදනය.
සිරිදුව කැන්දා ජය තද වන්දා සිරිදුව කැන්දා රුපුතෙන් ඔද තෙද සින්දා අද අරවින්දා කර සිරි නන්දා අද අරවින්දා කර සිරි නන්දා පරගැති සිත ගත බින්දා පරගැති සිත ගත බින්දා අපි ඔක්කොම රජවරු.